ප්‍රශ්නහන්නේ එපා කියලා මන් තියෙන්නේ. හරි. පටිච්ච සමුප්පාදය මම කියලා තියෙනනේ අරයා කිව්වා මෙයා කිව්වා එහෙම කියලා අහන්න එපා. තමන්ට වැටහෙන්නේ නැත්තේ මොකක්ද? නැත්තම් නැත්තම් අපි ඔය එක එක්කෙනා පස්සේ යන්නේ. ඊළඟට තව තැනකට ගිහිල්ලා ගිනා මං කිව්වා මෙන්න එහෙම අන්නවක තේරෙන්නේ. කවුරුවත් තියෙන ඒවා තේරුම් ගත්තට වැඩක් නැහැ. තමන්ට තියෙන ගැටලු තියනවා නම් ලියා ගන්න ඕනේ. පටිච්ච සමුප්පාදේ කියලා ඉතින් මොන ප්‍රශ්නයක් හුවත් කමක් නෑ. මොකද පටිච්ච සමුප්පාදේ තේරුම් ගත්ත දවසට ධර්මයේ දැක්ක වෙනවා. පටිච්ච සමුප්පාදේ දැකලා නැති තරමට ඉතින් හැමදාම ප්‍රශ්න කරන්නත් වෙනවා. ධර්මයේ දැකලා නැහැ නේද? පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද? එතනින් පටන් ගන්න ඕන. තමන් පටිච්ච සමුප්පාදේ කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? හේතුඵල ධමයක්. මොකද්ද පටිච්ච සමුප්පාදේ කියලා සඳහන් වෙන්නේ? ඕන පොතක් බැලුවොත් තියෙනවා පටිච්ච සමුප්පාදේ. මොනක් තියෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා, සංකාර පච්චයා විඥානං, විඥාන පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාතිපච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. සම්භවಂತಿ කියන්නේ මොකද්ද? ඇති වෙනවා. සම්භවಂತಿ. ඒව මේ තත්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති. සමුදය කියන්නේ හේතුව. මොනවට හේතුවද? හට ගන්න හේතුව මොනව හට ගන්නද? දුක්ඛඛන්දස්ස. දුක්ඛන්දරාව හට ගන්න හේතු. නැ? පටිච්ච සමුප්පාදේ එක පැත්තක් ඔතන තියෙනවා. ඒකට අපි කියනවා පච්චයා. එහෙම නැත්නම් හට ගන්න ස්වභාවය. හැම එකෙම කියේ පච්චයා පච්චයා කියලා නේ. හට ගන්න ස්වභාවය. ඊළඟට පටිච්ච සමුප්පාදේ තව පැත්තකුත් දෙන්නනවා. නිරෝධහ කියන එක. පච්චයා කියන එකෙන් හටගන්න ස්වභාවය කියනවා. නිරෝධහ කියන එකෙන් නැති වෙන ස්වභාවය, හට නොගන්න ස්වභාවය පෙන්නනවා නිරෝධහ කියන එකෙන්. එතකොට නිරෝධහ කියන අන්න අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධහ නාම රූප විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධහ භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති කියන්නේ මොකද්ද? හට ගැනීම, ඉපදීම. ජාති නිරෝධහ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. අපි දුක් ගොඩ කියන්නේ නේද? නිරුජ්ජಂತಿ. එහෙනම් ජාති නිරෝධයි නම් ඔය කියපු දුක් ගොඩ නිරුජ්ජಂತಿ, නිරෝධ වෙනවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. මෙන්න මේ කියන විදිහට දුක්ඛන්දරාවි දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති නිරෝධ වෙන හැටිය පෙන්නනවා. එතකොට මේ නිරෝධ ධර්මතාවේ පෙන්නන එක පටිච්චසමුප්පාදේ තව පැත්තක්. පච්චයා කියන ස්වභාවය පෙන්නන එක එක පැත්තක්. නිරෝධහා කියලා පෙන්නන එක අනිත් පැත්ත. එතකොට පච්චයා කියලා මේ හටගන්න ස්වභාවය පෙන්නන එකට කියනවා මොන පටිච්චසමුප්පාදේ? අනුලෝම පටිච්චසමුප්පාදේ. ඈ නිරෝධා කියලා නිරුද්ධ වීම පෙන්වන එකට කියනවා පටිලෝම. ඒ පටිච්ච සමුප්පාදේ ප්‍රතිලෝම දැත්ත. අනුලෝම කියන්නේ හටගන්න ස්වභාවය පෙන්වන්නේ නැහැටි. පටිලෝම කියන්නේ ඒක නිරුද්ධ වෙන ස්වභාවය පෙන්වන්නේ නැහැ. උතන මතක තියාගන්න. දැන් සමහරු හිතාගෙන ඉන්නවා මේක මුල ඉඳන් අගට කියනකොට අනුලෝම, අග ඉඳන් මුලට කියනකොට පටිලෝම කියලා. එහෙම එකක් නෙවෙයි. හරි. එහෙම හිතන් ඉන්නවා නම් ඒක හදාගන්න. ඈ. අවිද්‍යාවෙන් පටන් අරන් දුකට යනකම් අනුලෝම, දුකෙන් පටන් අරන් අවිද්‍යාවට එනකම් ප්‍රතිලෝම කියලා හිතන් ඉන්නවා. ඒක නෙමෙයි අනුලෝම ප්‍රතිලෝම කියන්නේ. අනුලෝම කියන්නේ මේ පච්චය. මේ හේතුන්ගෙන් මෙහෙම හට ගන්නවා. ඔව්. පටිලෝම කියන්නේ නිරෝධ පැත්ත. මේ හේතු ප්‍රත්‍ය නැත්තම් හට ගන්නෑ. ඒ නිරෝධා කියලා කියන්නේ ඒ ටික. හරි. ඒක තේරුම් ගන්න. ඒක පැහැදිලි නැත්තම් අහන්න තව විස්තර කරන්න. මුල ඉඳන් අගටයි අග ඉඳන් මුලටයි කියන එක නෙවෙයි. එහෙනම් ඉතින් අජ්ජාපච්චා සංකාර, සංකාරපච්චා විඥාන, විඥානපච්චා නාම රූප, නාම රූපපච්චා සලආයතන, සලආයතනපච්චා පස්ස, පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව, භවපච්චා ජාති. ඒක පටිලෝම කියන්න ගියොත් එහෙම ජාති පච්චයා මේ ආපහු එන්නේ බව. ඒ කියන්නේ භවපච්චයා ජාති කියන එක ඔන්න ජාතියයි භවයි. භවපච්චයා ජාති. ඒකේ ආය ආපහු වෙනවා භව ඇති උනේ මොකද්ද? උපාදාන. උපාදාන පච්චයා භව. ඔහොම පල්ලෙහාට එන එක නෙමෙයි. ඒක නෙමෙයි ප්‍රතිලෝම කියන්නේ. එහෙම හිතන් ඉන්නවා නම් ඒක හදාගන්න. ඒක වැරදි. ඈ අනුලෝම කියන්නේ පච්චයා කියන එක, ප්‍රතිලෝම කියන්නේ නිරෝධහා කියන එක. එතකොට ඔය වචන දෙක තමයි පටිච්චසමුප්පාදේ වැදගත්ම වචන දෙක. මොකද්ද? පච්චයා කියන එක මේ හටගන්න ස්වභාවය පෙන්වනවා. නිරෝධහා කියන එකේ හට නොගන්න ස්වභාවය පෙන්වනවා. පච්චයා කියන එකෙන් හට ගන්න හැටි පෙන්වනවා. නිරෝධහ කියන එකෙන් හට නොගන්න හැටි පෙන්නනවා. දැන් දුක කියන එක ගත්තොත් දුක හට ගන්න හැටි පෙන්නන එක පච්චය. මේ හේතුන් යෙදෙනකොට දුක තියෙනවා. හරි. දුක හට නොගන්න ස්වභාවය පෙන්නන එක මේ හේතු නිරෝධයි නම් දුක නිරෝධයි. දුක හට ගන්නෑ. හරිද? ප්‍රතිලෝමය නිරෝධ. පැහැදිලිද? ඔය ඉස්සෙල්ල තේරුම් ගන්න ඕන නැත්තම් පටිච්චසමුප්පාදේ වයන්න කලින්. ඒතර පච්චයා කියන එක තව ටිකක් තේරුම් ගන්න ඕන. මේ හේතු තියනවා නම් මේ ඵලය තියෙනවා. දැන් හේතු තියනවා නම් ඵලය තියෙනවා කියන කොටත් තේරුම් ගන්න දෙයක් තියෙනවා. අපි හිතන්නේ ඔන්න හේතුන් ටික ඉස්සෙල්ලා ඇති වෙන්න ඕන, ඊට පස්සේ තමයි ඵලය හටගන්නේ කියලා. නේද? එහෙම අදහසක් එන්න පුළුවන්. හේතුන් ටික වැය වෙලා තමයි ඵලය හටගන්නේ. එහෙම හිතෙනවා නේද? එනකොට ඔය පච්චයා කියන එකේ ඊට වඩා වෙනස් තේරුමක් තියෙනවා. පච්චයා කියන එක ඒ පාලියෙන් විස්තර කරනවා ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියලා දෙවිදිහකට විස්තර කරනවා. ඉමස්මින් සති මේ දේ තියෙනවනම් ඉමස්මින් සති මේ දේ තියෙනවනම් ඉදං හෝති මෙය තියෙනවා. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. දැන් කියන්නේ හේතුවයි ඵලයයි කියන. මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. ඒ කියන්නේ හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා කියන එක තමයි ඒ කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. නැතුව හේතුව හටගෙන ඉවර වෙලා හේතුව නැති වුණාට පස්සේ ඵලයක් හටගන්න කතාවක් නෙවෙයි. හේතු ඈ වෙලා ඵලය හටගත්තු කතාවක් නෙවෙයි. හරි. හේතු ටික තියනා නම් ඵලය තියෙනවා කියන එක. ඉමස්මින් සති මේ දේ තියනා නම් මේ දේ තියෙනවා කියන එක. මේක ඉවර වෙලා මේක ආව කියන කතාවක් නෙවෙයි ඔය කියන්නේ. හැබැයි මේ ටික උදව් වෙලා තියෙනවා මේ ඵලය හටගන්න. දැන් උදව් වෙලා තියෙනවා කියන නැත්නම් ආධාර වෙනවා කියන එකයි මේ ටික වැය වෙලා අලුත් දෙයක් හටගත්තා කියන එකයි වෙනස් කතා දෙකක්. දැන් මේ ටික වැය වෙලා අලුත් දෙය හටගත්තා නම් එහෙම අපි අලුත් දෙය කතා කරනකොට අර හේතු ටික තියෙන්න පුළුවන්ද? නෑ, ඒ ටික වැය වෙලා ඉවර. ඒකට ඵලය විතරක් තනියෙන් තියෙනවා. හේතු ටික ඵලයේ බවට පත් වෙනවා. දැන් හේතු නෑ, ඵලයේ විතරයි. ඈ එහෙම නැත්නම් හේතු ටික කතා කරනකොට ඵලය තාම ඇති වෙලා නෑ. එහෙම අදහසක් එන්න පුළුවන්. ඒක නෙවෙයි පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේ කියන්නේ මේ හේතු තියෙනකොට ඵලයක් තියෙනවා. හේතුත් තියෙනවා ඵලයක් තියෙනවා. අමුතු කතාවක් කියන්නේ හේතු ඉවර වෙලා ඵලය හම්බ වුණා නෙවෙයි. හරි, මම හොඳට පැහැදිලිව තේරුම් ගන්න. හේතු තියෙනකොට ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති කියලා කියන්නේ මේ දේ තියෙනවා නම් මේ දේ තියෙනවා. හරි, මේ දේ ඉවර වෙලා මේ දේ හටගත්තා කියලා නෙවෙයි කියන්නේ. පැහැදිලිද? ඉමස්මින් සති ඉදං හෝති. දැන් අපි හිතමු එකට උපමාවක් ගත්තොත් දැන් දැල්ලක් පත්තු වෙනකොට ඒකේ පාටක් තියෙනවා නේද? ඈ එළියකුත් තියෙනවා නේද? දැන් පාට, එළිය, රස්නේ ওই දැල්ලට අදාළ දේවල් ටික ගන්නවා. දැන් පාට ඉවර වෙලාද එළිය එන්නේ? නැහැ. පාට තියෙනවා, එළියක් තියෙනවා. ওই දෙකම එකට පවතින්නේ. හරි. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඉමස්මින් කියන්නේ හේතු වලට, ඉදං කියන්නේ ඵලයට. ඒකට ඉමස්මින් සති හේතු තියෙනකොට ඵලයක් තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. හේතු තියෙනකොට ඵලයක් තියෙනවා. තියෙනවයි කියන්නේ විද්‍යමාන වෙනවා. අපිට විද්‍යමාන වෙන ස්වභාවයක් නේ ඔය කියන්නේ. හේතු තියනවා කියලා අපිට පේනවා, නැත්තම් හිතෙනවා. එහෙම හිතෙනකොට ඵලයක් තියනවා කියලා හිතෙනවා. විද්‍යමාන වෙන. හේතු තියනකොට, හේතු යෙදෙනකොට ඵලයක් තියනවා කියලා පෙන්눔 කරනවා, නැත්තම් විද්‍යමාන වෙනවා. හරි. ඉමස්මින් සති ඉදං හෝති. ඒකෙන් කියන්නේ හේතුව ඉවර වෙලා ඵලය වෙනම තියෙනවා. හරි. හේතුඵල සම්බන්ධය කියන්නේ හේතු තියෙනකොට ඵලය තියෙනවා. හේතු ටික අවසන් වුණා ඊට පස්සේ ඵලයක් හටගත්තා නෙවෙයි. මොකද ඵලයට තියෙන්න බෑ හේතුන්ගෙන් තොරව. ඕකේ ලස්සන උපමාවක් දීලා තියෙනවා සරිත් හාමුදුරුවෝ කොට්ටිත හාමුදුරුවෝ කතා කරද්දී බටමිටි දෙකේ උපමාවක්. බටමිටි දෙකක් එකට හේතු කළා. මෙහෙම ලොකු මිටි දෙකක් දර මිටි දෙකක් වගේ බැඳලා ඔය දෙක මෙහෙම හේතු කරලා තියෙනවා. පුළුවන් නේද කෙලින් තියන්න? ඔව්. හේතු කරලා තියන්න පුළුවන්. දැන් ඕකේ එකක් අයින් වුණොත් අනිත් එකට තියෙන්න පුළුවන්ද? ඒක වැටෙනවා. ඔන්න ඔය වගේ තමයි මේ හේතු පැත්තයි ඵලයේ පැත්තයි. හරි? දැන් ඵලයට තනියෙන් ඉන්න බෑ හේතු නැතුව. හේතුවට තනියෙන් ඉන්න බෑ ඵලය නැතුව. බටමිටි දෙකම එක මොහොතේ තියෙනවා. එහෙමත් කියන්න පුළුවන්. හිතයි කයයි, ඒක හිතයි කයයි කියන්නේ මොකක්ද කියලා වෙනම හොයන්නත් ඕන. හිතට බෑ කය නැතුව ඉන්න, කයට බෑ හිත නැතුව ඉන්න. ඒක ඉතින් දැන් ඕගොල්ලෝ කය කියන්නේ මොකද්ද, ඕගොල්ලෝ හිත කියන්නේ මොකද්ද කියන එකෙන් අහන්න. කය. වචන දෙකම මම නෙවෙයිනේ කිව්වේ. ඒකෙන් අදහස් කරපු එක එක්ක බලන්න. කය කියලා මං කිව්වේ මොකටද? ඒකටද පස්සේ කියන්නේ. පස්සේ කියන්නේ චෛතසිකයක් හා සිටිවිල්ල. හිතත් එක්ක ඇති වෙන චෛතසිකයක්. දැන් මේ ධර්මතාවය පැහැදිලිද? පච්චයා කියනකොට හේතු තියනකොට ඵලයක්, හේතු තියනකොට කියනකොට මේ හේතු විද්‍යමාන වෙන මොහොතේ ඵලයක් විද්‍යමාන වෙනවා. අන්න ඒ විදිහට ගන්න. හේතු විද්‍යමාන වෙනවා නම් ඵලයක් විද්‍යමාන වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. හරි? දැන් එහෙම කිව්වහම කාට හරි ඵලය විතරක් පේන්න පුළුවන්ද හේතු නැතුව? බැ. ඵලයට පවතින්න බෑ හේතුන්ගෙන් තොරව. හරි? හේතුන් ටිකට පවතින්නත් බෑ ඵලයෙන් තොරව. ඔයගේ සම්බන්ධතාවය. කන්‍යෝන්‍ය සම්බන්ධතාවය. එකකට එකක් උදව් වෙනවා, උපකාරී වෙනවා. හරි? ඉමස්මින් සති ඉදං හෝති. ඔකේන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය කියලා කියනවා. එකකට එකක් ප්‍රත්‍ය වෙනවා. මේ පැත්තට මේක ප්‍රත්‍ය වෙනවා, මේ පැත්තට මේක ප්‍රත්‍ය වෙනවා අනිත් පැත්තට. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. මේ ස්වභාවය තියෙනවා නම් මේ ස්වභාවය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. පැහැදිලිද? ඒ පච්චයා කියන එකේ එක ලක්ෂණයක්. හරි? මේ පැත්ත විද්‍යමාන වෙනකොට මේ පැත්තත් විද්‍යමානයි. ඊළඟට තව ලක්ෂණයක් තමයි ඉමස්ස උප්පාදා. මේ පැත්ත උත්පාදනය වුණොත් ඉදං උප්පජ්ජති. මේ පැත්තත් උත්පාදනය වෙනවා. මුලින් මොකුත් විද්‍යමාන නැහැ. අන්න එකපාරට මේ පැත්ත විද්‍යමාන වෙනකොටම මේ පැත්තත් විද්‍යමානයි. නස්ස උපාදා ඉදං උපජ්ජති. හරි? ඒකෙත් හිතන්න එපා එක පැත්තක් ඉස්සෙල්ලා හටගෙන අනිත් පැත්ත පස්සේ හට ගන්නවා නෙමෙයි. ඔය දෙකම එකවර. මේ දේ හටගත්තොත් මේ දේත් හටගෙන. හරි? ඒ දෙක එක මොහොතේ. හැබැයි එකක් අනේකට උදව් වීමක් තියෙනවා. හේතුව ඵලයට උපකාර වීමක් තියෙනවා. හරි? පැහැදිලිද දැන් පච්චයා කියන එක? ඉස්සෙල්ලා පස්සේ කතාවක් නැහැ. ඒක තමයි මේ කියන්නේ. පච්චයා කියනකොට එකටම විද්‍යමාන වෙනවා. හැබැයි එකක් අනේකට උපකාර වෙලා තියෙනවා. ඒ හින්දායි අපි මේක හේතුවෙන් මේක කියන්නේ. හරි? නමුත් මේ මේ මේකේ අදහස් කරන්නේ එක මොහොතේ කියන එක. මේ දේ තියනවා නම් මේ දේ තියෙනවා. මේ දේ හටගත්තා නම් මේ දේත් හටගෙන. හරි? ඔන්න පච්චයා කියන ස්වභාවය. දැන් ඕක කාලපරතරයකට දාන්න යන්න එපා. මොකද අපි දැන් හේතුන්ගෙන් තත්පරයකට පස්සේ ඵලය හටගන්නේ කිව්වොත් එහෙම නේද? දැන් තත්පරේ ගත වෙන්න කලින් හේතු විතරයි විද්‍යමාන වෙන්නේ. තත්පරෙන් පස්සේ ඵලය විතරයි විද්‍යමාන වෙන්නේ. හේතු ටික වැය වෙලා එහෙම නෙමෙයි. ඔය දෙකම විද්‍යමාන වෙනකොට එකට විද්‍යමානයි. ඉමස්මින් සති ඉදං හෝති. තේරෙනවද? ඉමස්මින් සති කියන්නේ තියෙනවා. මේ දේ තියෙනවා නම් ඉදං හෝති. මේ මේ දේ තනිත්තත් ඵලයක් තියෙනවා. ඒක මේ හේතුව ඉවර වෙලා ඵලය ගැන එහෙම කතා කරන්න බෑ. ඒ ඔබෙන් තේරුම් ගන්න ඵලය ගැන කතා කරනවා නම් හේතු සම්බන්ධ කරලමයි කතා කරන්න ඕන. හේතුන්ගෙන් තොරව ඵලයට ප්‍රයත්නක් නැහැ. ඵලයට තනියෙන් පැවතීමේ හැකියාවක් නැහැ. හේතු එක්කමයි ඵලය විද්‍යමාන වෙන්නේ. ඒ කියන්නේ ඵලය විද්‍යමාන වෙන්න හේතු ටික යෙදෙනකොට විතරමයි ඵලය විද්‍යමාන වෙන්නේ. හේතු ටික නැත්තම් අපිට ඵලය විතරක් ඉතුරු කරගන්න බෑ. ඒ දෙක වෙන් කරන්න බෑ. තව විදියට කිව්වොත් මේ වෙන් කරන්න බෑයි කියන අදහසක් තියෙනවා එපච්චයා කියන එකේ. හරි. ඒක හේතුන් තියෙනකොට ඵලය තියෙනවා. ඔකට කාලපරතරයක් දාන්න යන්න එපා. දැම්මොත් පටලෝ ගන්නවා. මොකද හේතුන් තියෙනකොට තාම ඵලය ඇති වෙලා නැහැ. හේතුන්ට තනියෙන් පවතින්න පුළුවන්. ඊළඟට ඵලය ඇති වෙනකොට හේතුන් ටික නිරුද්ධයි නේද? එතකොට ඵලයට තනියෙන් තියෙන්න පුළුවන් හේතු වැඩන්නේ. එහෙම තනියෙන් පවතින්න බෑ කියන එකමයි මේ හේතුඵලවාදය කියන්නේ. කිසිම දෙයකට අනිත්‍යවයි උපකාරයක් නැතුව වෙනම පවතින්න බෑ. හේතුන් නිසාමයි මේ ඵලය තියෙන්නේ. හරි, හේතුන් නැතුව ඵලයක් ගැන කතා කරන්න බෑ. පටිච්ච ඒකත් හොඳ ප්‍රශ්නයක්. පටිච්ච කියන එක තමයි ඔය කිව්වේ. සමුප්පාද කියන්නේ උප්පාදනය වෙනවා. දැන් හේතුන් නිසා උප්පාදනය වෙනවා යම්කිසි ස්වභාවයක් පෙන්නුම් කරනවා. හේතුන් නිසාම පෙන්නුම් කරනවා පටිච්ච සමුප්පාද. එයින්මයි පැන නගින්නේ. හේතුන්ගෙන්මයි පැන නගින්නේ. වෙන කිසිම බාහිරකින් නෙවෙයි. හේතුන්ගෙන් ඉන්ඩිපෙන්ඩන්ට්. හේතුන්ගෙන් හේතුන් නැතුව හටගන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ඈ එයින්ම උපදින කියන එක තමයි පටිච්ච සමුප්පන්න කියන්නේ. මේ තියෙන දේවල් වලින්ම විද්‍යමාන වෙන ස්වභාවයකට කියන පටිච්ච සමුප්පන්න කියලා. දැන් තියෙන දේවල් වලින්ම විද්‍යමාන වෙනව නම් තියෙන දේවල් වලින් තොරව අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්ද? බැ. ඒක ඉමස්මින් සති ඉදං හෝති. හරි. දෙත එයින්ම උපදින එයින්ම පැන නගින වගේ කතාවක් උපදිනවා කිව්වහම තේරුම් ගන්න එයින් එයින්ම තව පෙන්නුම් කරන ස්වභාවයක්. හරි. ඒ දේ නැතුව ඒක පෙන්නුම් කරන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න කියන්නේ අන්න ඒ වගේ ධර්මතාවයක්. හරි. ඔව්. ඇස හටගත්තොත් දැන් ඒකෙදී අහන්න වෙනවා ඇස කියන්නේ මොකද්ද? ජාතිය කියන්නේ මොකද්ද? ඇස තියෙනකොටයි එහෙමනම් ජාතිය මෙතන විද්‍යමාන වෙන්න ඕන. පටිච්ච කියන්නේ දැන් ඒ නිසා. නිසා. ඒ ආධාරක ධර්ම නිසා තමයි උත්පාදනය වෙන්නේ. ඒ ආධාර ප්‍රත්‍ය වෙන ධර්ම නැත්තම් උත්පාදනයක් නැහැ. පෙන්නුම් කිරීමක් නැහැ. පටිච්ච සමුප්පන්නයි. දැන් අපි පටිච්ච සමුප්පන්න කියන එක තේරුම් ගත්තොත් හරි? පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් ධර්මතා තියෙනවා. පටිච්ච සමුප්පන්න ධර්මතා ගොඩක් තමයි ඉස්සෙල්ලාර දිගට ගියාගෙන ගියේ. මොනවාද? අවිද්‍යාව, සංඛාරය, විඥාණය, නාම රූපේ. ඔය දේරම පටිච්ච සමුප්පන්න උන ධර්මතා. පටිච්ච සමුප්පාද නෙවෙයි, පටිච්ච සමුප්පන්න ධර්මතා. අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, තස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, දුක. ඔවා පටිච්ච සමුප්පන්න වුණ ධර්මතා. හරි, තව විදිහට කිව්වොත් ඒ පටිච්ච සමුප්පන්නව විද්‍යමාන වෙන ධර්මතා. හරි, ඒක පටිච්ච සමුප්පාද කියන්නේ අවිද්‍යාවවත් සංඛාරයවත් විඥාණයවත් ඒවා ටික නෙවෙයි. ඒවා පටිච්ච සමුප්පන්න වුණ ධර්මතා. පටිච්ච සමුප්පන්න කියනකොට තේරුම් ගන්න ඕන මොකක්ද? ඒ එකක්වත් තනිව පවතින්න බෑ. හරි, දැන් ඔතනින් අපි හිතමු සංඛාරය ගැන කතා කරනවා නම් සංඛාරය වෙන් කරලා කතා කරන්න බෑ. මොකද ඒක පටිච්ච සමුප්පන්න. ඒකට ඒකට ආධාර වුණ ප්‍රත්‍ය වුණ ධර්මතා ටිකත් එක්කමයි සංඛාරය පවතින්නේ. සංඛාරය කියන එකට වෙනම වෙන් කරලා ගන්න බෑ. දැන් ඔන්න පහන් දැල්ලේ පාටක් තියෙනවා කියන්න. නේද? දැන් පාට පටිච්ච සමුප්පන්නයි කියන්නේ පාට වෙන් කරලා දැල්ලෙන් පැත්තකට අරන් මෙන්න මේ පාට කියලා. එහෙම අයින් කරන්න බෑ දැල්ලේ. දැල්ලේ කහ පාටක් තියෙනවා කියන්න. ඒ කහ පාට වෙන් කරන්න පුළුවන්ද දැල්ල වෙනම තියෙද්දි? බෑ. ඒකට ප්‍රත්‍ය වෙන අනිත් ධර්මතා එක්කමයි අපිට ඒ පාට ගැන, ඒ කියන්නේ දැල්ලත් එක්කමයි දැල්ලේ මේ පාට කියලා කතා කරන්නේ. දැල්ලෙන් තොරව පාට ගැන කතා කරන්න පුළුවන්ද? බැ. අන්න ඒ වගේ දෙයක් ඔය පටිච්ච සමුප්පන්න කියන එක. පැහැදිලිද? දැන් එතනින් තේරුම් ගන්න ඔය අර ධර්මතා ටික ඔක්කොම පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ වෙනම පවතින්න පුළුවන්ද? බැ. එතකොට දැන් විඥාණය මොකද්ද? පටිච්ච සමුප්පාදයේද පටිච්ච සමුප්පන්න ධර්මතාවයද? පටිච්ච සමුප්පන්න ධර්මතාවය. එතකොට විඥාණයට අනිත් ඒවාගෙන් තොරව පවතින්න පුළුවන්ද? බැ. විඥාණයක් ගැන කතා කරන්න බෑ විඥාණයට ආධාර වෙන ධර්ම ටික නැතුව. ඉවස්සෙන් සති ඉදං හොති. හරි, නැත්නම් ඉවස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියන එකෙන් ඔන්න ඕක තේරුම් ගන්නවා. පැහැදිලිද? දැන් වෙනම පවතින විඥානයක් ගැන කතා කරන්න එපා. භවයෙන් භවයට, ආත්මෙන් ආත්මයට යන විඥානයක් ගැන කතාවට කතා කරන්න පුළුවන්ද? මේ ජීවිතෙන් අනිත් ජීවිතයට යන විඥානයක් ගැන කතා කරන්න පුළුවන්ද? එහෙම කතා කරන්න බෑ. ඇයි බැරි? විඥානය පටිච්ච සමුප්පන්න ධර්මතාවය. දැන් ඒක නිකන් දැන් එක පහනකින් තව පහනක් පත්තු කළොත් එහෙම අර දැල්ලෙන් මේද මේකට ආපු දැල්ලක් තියෙනවද? අරකෙ තියෙන පාත ටික මේකට ගත්තද? නෑ, එහෙම නෑ. මේ දැල්ලෙත් පටිච්ච සමුප්පන්නයි මේ පාට. මේ දැල්ලේ පටිච්ච සමුප්පන්නයි ආලෝකේ. අර පරණ කලින් පත්තු කරපු පහනේයි මේකේයි සම්බන්ධයක් කියලා දෙයක් නෑ. ඈ, ඕ, හේතු හේතු වුණා කියන්නේ දැන් පටිච්ච සමුප්පාදයට අනුව හේතු නෙවෙයි, උදව් වෙලා තියෙන්න පුළුවන්, උපකාර වෙලා. ඒ පටිච්ච සමුප්පන්න විදිහට නම් පටිච්ච කියනකොට තේරුම් ගන්න ඕන හේතු ප්‍රත්‍ය එකමයි අපිට ඵලය ගැන කතා කරන්න පුළුවන්. හේතු ප්‍රත්‍යයෙන් තොරව ඵලය වෙන් කරලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර විඥාණයට තනිව පවතින්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ. විඥාණයක් ගැන කතා කරනවා නම් ඒ ආධාර වෙන ප්‍රත්‍ය වෙන ධර්ම එකමයි කතා කරන්න තියෙන්නේ. සිත කියලා ගන්නත් පුළුවන්. විඥාණය කියන්නේ හිතම තමයි. එතකොට හිතක් පටිච්ච සමුප්පන්නයි කියන එක තේරුම් ගන්න. ඔව්. චිත්ත නියාමේ ඕක තමයි තියෙන්නේ. සංකාර චේතනා කියන්නේ මොනවද? සංකාරයේ කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්මතාවය නේ. මොකද්ද මුලාව? ඔව්, දැන් ඔක්කොම ධර්මතා නෙමෙයි මේ පටිච්ච සමුප්පන්න බව දාගන්න. දැන් සංකාරයේ පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්න. ඒතර පටිච්ච සමුප්පන්න කියලා Taman තේරුම් ගත්තා නම් යම් කිසි ධර්මතාවයක් ඔය ප්‍රශ්න ටික විසඳේ. නේද? දැන් සලායතන පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්ද නැද්ද? සලායතනත් තිබුණා පටිච්ච සමුප්පාදනේ. ඒතර පටිච්ච සමුප්පාද ධර්මතාවය. ඒතර ඇහැ කියන්නේ සලායතනින් එකක් නේද? එතකොට ඇහැ පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්නයි. එතකොට ඇහැ තියෙනවා කියලා වෙනම කතා කරන්න පුළුවන්ද? ඒකට හේතුප්‍රත්‍ය වෙන ධර්මතාවලින් තොරව කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. ඒ කතා කරන කෙනා පටිච්ච සමුප්පාදය අවබෝධ කරලා නැහැ. සලායතනේ පටිච්ච සමුප්පන්න නම් සලායතනේ වෙන් කරලා පවතිනවා හරි කතා කියලා වෙනම කතා කරන්න පුළුවන් කමක් නැහැ. නෝකයි පටිච්ච සමුප්පාදි දකින්නවා කියන්නේ. දැන් ඕගොල්ලන්ට ඇහැක් තියෙනවා කියලා හිතුණා. හිතෙනව නේද ඇහැක් තියෙනවා කියලා? එකක් නේ දෙකක්ම තියෙනවා කියලා. දැන් වාඩි වෙලා ඉන්නකොට ඇස් දෙකක් තියෙනවද? තියෙනවා. ඒ සම්මතයට තියෙනවා ඇස් දෙකක්. ඒ ලෝකයාගේ දැක්ම. ඔය පටිච්ච සමුප්පාදේ දැකලා නෙවෙයි. මොකද අපිට ඇස් දෙක ගැන වෙනම කතා කරන්න පුළුවන් වෙන කිසිම හේතුප්‍රත්‍යක් නැතුව. නේද? ඒ සම්මතය කියන්නේ ලෝකයා දකින ලෝකෙට අයිති දැක්ම. දැන් මේ ලෝකෙට අයිති දැක්ම නෙමෙයි මේ කතා කරන්නේ, ලෝකෝත්තර මට්ටම. ලෝකයේ ඉක්මවා ගිය දැක්ම. හරි? ඒ දැක්ම ගන්න නම් පටිච්ච සමුප්පන්න බව දකින්න ඕන. පටිච්ච සමුප්පාදය දකින්න ඕන. ඒතර කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කනම් තමයි ධර්මය දැක්කවෙන්නේ. පටිච්ච සමුප්පාදය දැක්කේ නැත්නම් ධර්මය දැක්කේ නැහැ. ඒකයි ඔය ඇස් දෙකක් තියෙන්නේ. ඕන ලෝකේ ජීවත් වෙන කෙනෙක් කියයි ඇස් දෙකක් තියෙනවා. කවද්ද ඔය ඇස් දෙක ලැබුණේ? උපදුන දවසේ. නේද? එදා ඉඳන් මට ඇස් දෙක තියෙනවා. එතකොට ඒක පටිච්ච සමුප්පන්නද? නෑ. පටිච්ච සමුප්පාදයක් දැකලාද? යම් දෙයක් පවතිනවා කිව්වොත් නේද, ඊයේ තිබුණා අදත් තියෙනවා හෙටත් තියෙනවා. ඒව පටිච්ච සමුප්පන්න භාවයක් දැකලා නෙවෙයි, පටිච්ච සමුප්පාදයක් නෙවෙයි. යම් දෙයක් වෙනම පවතින්න පුළුවන් කිව්වොත්, දැන් ඇහැ වෙනම පවතිනවද නැද්ද? පවතිනව නේද? නෑ. ඇස් දෙකක් තියෙනව නේද? එහෙම තියෙනවා කිව්වහම් ඒක පටිච්ච සමුප්පන්න නෙවෙයි. පටිච්ච සමුප්පන්න නම් අපිට කියන්න තියෙන්නේ මේ හේතුප්‍රත්‍යයන් යෙදෙනකොට විතරයි ඒක තියෙන්නේ. ඉවස්සෙන් සති ඉදං හෝති. ඒ හේතුප්‍රත්‍ය ටික තියෙනකොට විතරයි ඒක පවතින්නේ. හේතුප්‍රත්‍ය නැත්තම් නෑ. ඒ පැත්ත තමයි නිරෝධා කියන්නේ. මම දැන් පටිච්චනේ ඔය කිව්වේ. පටිච්ච සමුප්පාදේ අනිත් දකින්න ඕන දේ තමයි නිරෝධා කියන එක. මොකක්ද නිරෝධා කියන්නේ? ඉමස්මින් අසති. ඉස්සෙල්ලගේ ඉමස්මින් සති කියලා, දැන් කියන එකේ විරුද්ධ පදේ. ඉමස්මින් අසති, මේ දේ නැත්තම් ඉදං න හෝති. ඉස්සෙල්ල ඉදං හෝති කියලා කියේ, දැන් කියන්නේ න හෝති. තේරුම් ගන්න. මේ දේ නැත්තම් මේ දේ නැහැ. ඉමස්මින් අසති ඉදං න හෝති. හරි? ඔය නිරුද්ධා කියන එකේ එක පැත්තක්. ඉමස්මින් අසති ඉදං න හෝති. සති කියන එකේ විරුද්ධ පදේ අසති. හෝති කියන එකේ විරුද්ධ පදේ නහෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ දේ නැත්තම් අපිට මේ දේ ගැන කතා කරන්න විදිහකුත් නැහැ. ඔය ස්වභාවයට කියනවා නිරුද්ධයි කියලා. මේ දේ පෙන්නුම් කරන්නේ නැහැ. එහෙනම් මේ දේ පෙන්නුම් කරන්නේ නැහැ. ඒක පෙන්නුම් කරන්නේ නැත්තම් ඒ ස්වභාවය නිරුද්ධයි. ඉපදිලා නැහැ. හරි? පෙන්නුම් කරන්නේ නැහැ. يعني හේතු ටික පෙන්නුම් කරන්නේ නැත්නම් ඵලය පෙන්නුම් කරන්න විදිහකුත් නැහැ. තව විදිහට කිව්වොත්. ඉමස්මින් අසති ඉදං නහෝති. පැහැදිලිද? ඔය නිරුද්ධා කියන එකේ එක පැහැදිලි කිරීමක්. අනිත් පැහැදිලි කිරීම තමයි මේ දේ නිරුද්ධන. හේතු ටික නිරුද්ධයි. හටගෙන නැහැ. පෙන්නුම් කරන්නේ නැහැ. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති. මේ දේ හටගෙන නැත්තම් මේ දේත් හටගෙන නැහැ. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති. එහෙම නැත්තම් මේ විදියටත් ගන්න පුළුවන්. දැන් අපිට විද්‍යමාන වෙන හේතුයි ඵලයි තියනවා කියලා හිතන්න. ඉමස්සයි ඉදනුයි. ත්‍රිමස්ස නිරුද්ධා මේ පැත්ත පේන්නේ නැති වුණොත් මේ පැත්තත් පේන්නේ නැති වෙන්න ඕන. හරි. ත්‍රිමස්ස නිරුද්ධා ඉදන් නිරුජ්ජති. ඒකෙත් කාලපරතරය දෙන්න එපා. හේතු ඉස්සෙල්ලා නිරුද්ධ වෙලා ඵලය පස්සේ නිරුද්ධ වෙනවා නෙමෙයි. මේ දේ නිරුද්ධ නම් මේ පැත්ත ඒ කියන්නේ දැල්ල නිවුනොත් මොකද වෙන්නේ? පාටත් නැහැ, ආලෝකෙත් නැහැ. ත්‍රිමස්ස නිරුද්ධා ඉදන් නිරුජ්ජති. එකකට පස්සේ එකක් නිරුද්ධ වෙනවා නෙමෙයි. ඒ දෙකම එක මොහොතේ නිරුද්ධ වෙනවා. පැහැදිලිද? හේතුපැත්ත නිරුද්ධ නම් ඵලපැත්තත් නිරුද්ධයි. අර තත්තරයක් පස්සේ නෙමෙයි මේ නිරුද්ධ වෙන්නේ. මේ පැත්ත නිරුද්ධ වෙනවා. අර බටමිටි දෙක කඩන් වැටෙනවා වගේ. එක පැත්තක් වැටුණ ගමන් අනිත් පැත්ත පහුවෙලා වැටෙනවා නෙමෙයි. එක සැරේ කඩන් වැටෙනවා. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති. පැහැදිලිද? ඔන්න ඕක හොඳට තේරුම් අරන් තමයි පටිච්චසමුප්පාදේ අනිත් ඒවට පටිච්චසමුප්පන්න ධර්මවලට යොදලා බලන්න ඕන. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු ධර්ම ගැන කතා කරනකොට මේ පටිච්චසමුප්පන්න පටිච්ච කියන එකයි නිරුද්ධ කියන එකයි හොඳ අවබෝධකින් දැකලා කතා කරන්න ඕන. ඒක මතක තියාගන්න. අර කාලපරතරයට දාන්න ගියොත් නම් පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න බොහොම අපහසු වෙනවා. හරි. මේ හේතුප්‍රත්‍ය සම්බන්ධේ හේතුප්‍රත්‍ය නැතුව මේ ඵලය ගැන කතා කරන්න බෑ. ඵලයට පවතින්නත් බෑ. ඵලය විද්‍යමාන වෙනවා නම් හේතු තියෙන තැනමයි ඵලය විද්‍යමාන වෙන්නේ. හරි. ඒකෙම දැන් හේතු ටික පේනවා නම් ඵලයක් එතනම තියෙන්න ඕන. අපට නොපෙන් වුණත් එතනම තියෙන්න ඕන. ඒක කාලයක් ගිහින් හත ගන්නවා නෙවෙයි. හරි. දැන් හාල් ලිපේ තියලා බත් වෙනවා වගේ වැඩක් නෙවෙයි මේක. එහෙමත් කියනවනේ හාල් හේතුයෙන් බත් හටගත්තා කියලා. ඒක පටිච්චසමුප්පාදේ නෙවෙයි. මොකද අපි හාල් ගැන කතා කරනකොට බත් තියනවද? නැහැ. බත් ගැන කතා කරනකොට හාල් තියනවද? නැහැ. එතකොට පටිච්චසමුප්පාදයට ගැලපෙන්නේ නැහැ නේද? ඉමස්මින් සති ඉදං හෝති කියන එකට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මම අර ඇයි? ඒ හාල් වලින් බත් වෙන්න කාලයක් ගත වෙනවා. තරමයි පටිච්චසමුප්පාදේ කාලෙට දැම්මොත් වරද්ද ගන්නවා. ඇයි? කාලයක් නේ. එතකොට හේතුන්ට පවතින්න පුළුවන් ඵලය නැතුව. නැත්තම් ඵලයට පවතින්න පුළුවන් හේතු නැතුව. දැන් බත් පවතින්න හාල් තියෙන්න ඕනද? නෑ, හාල් ටිකනේ බත් වෙලා
තියෙන්නේ.
බත් ටිකක් තියෙනකොට ඔතන හාල් තියෙන්න ඕන කියන්න පුළුවන්ද?
නමුත් බත ආවේ කාලෙන්නේ.
ඔව්, ඒ සම්බන්ධේ තියෙන එක පටිච්චසමුප්පාදේ නෙවෙයි.
ඒක හේතු
පටිච්ච නෙවෙයි එතකොට. පටිච්ච කියනකොට ඉමස්මින් සති ඉදං හෝති. ඒ ඒ මොහොතේ දෙපැත්තම විද්‍යමාන වෙන්න ඕන. ප්‍රමාද වුණහම ඒක පටිච්ච සමුප්පාදේ නෙවෙයි. ඇයි? ඵලය නැතුව හේතුන්ට පවතින්න පුළුවන්, හේතුන් නැතුව ඵලයට පවතින්න පුළුවන්. එහෙම ධර්මතාවයක් නෙවෙයි පටිච්ච සමුප්පාදේ. හේතු ප්‍රත්‍යයන් නිසාම ඵලය විද්‍යමාන වෙන්න ඕන. අපි ඵලය ගැන කතා කරනකොට ඒක හේතු ටිකක් දකින්න පුළුවන් වෙන්න ඕන. හරි? දැන් හේතු ටික පැත්ත පළාතක නැහැ, ඵලය විතරක් තියෙනවා. බත්තිගාන තියෙනවා, හාල් තියෙනවද පැත්ත පළාතක? ඒ කියන්නේ හේතු නැතුව දැන් ඵලය ඉතුරු වෙලා. හේතු නැතුව ඵලය ඉතුරු කරගන්න බෑ මේකේ. පටිච්ච සමුප්පන්නේ ඒවයි. හේතු නැතුව ඵලය ඉතුරු කරගන්න බෑ. ඒතකොට බටමිටි දෙක වෙන්නේ නැහැ. එක මිටියක් නැතුවනේ අනෙක් මිටිය තියෙන්නේ නේද? නේද? ඕක තමයි තේරුම් ගන්න අමාරු, තේරුම් ගන්න ඕන ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. එම මොහොතේදීම විද්‍යමාන වෙන කිව්වනම් ඒත් හරි. බටමිටි දෙක හේතු කරලා තියෙනකොට ඒ දෙපැත්තම විද්‍යමාන වෙනවනේ. එකකින් තොරව අනිත් එක ගැන කතා කරන්න බෑ. මේ හේතුඵල සම්බන්ධෙදී, පටිච්චසමුප්පාද සම්බන්ධෙදී එක පැත්තකින් තොරව අනිත් පැත්ත ගැන කතා කරන්න බෑ. ඔව්. හේතු ප්‍රත්‍යයෙන් නැතුව ඵල ගැන කතා කරන්න බෑ. අපි ඵලය ගැන විතරක් කතා කරනවා නම් මතක තියාගන්න පටිච්චසමුප්පාදේ දැකලා නැත. හරි. පටිච්චසමුප්පන්නානම් හේතු ප්‍රත්‍යයන් එක්කමයි ඵලයක් ගැන කතා කරන්න වෙන්නේ. මොකද හේතු ප්‍රත්‍යයන්ගෙන්ම විද්‍යමාන වෙන ස්වභාවයක්. එයින්ම පැන නගින. පච්චයෝ සමන්නාගත කියලා ඔකට කියන්නේ. එයින්ම පැන නගින ස්වභාවයක්. හරි. ලැබෙන ඵලය කිව්වහම ඵලය වෙන් කරලා ගන්න බෑ. දැන් අපි හැමතිස්සෙම හදන්නේ වෙන් කරලා ගන්න. හේතු ටික ඕනේ නැහැ. ඒ දැන් ඉවරයි. අර ඉනිමකට වයින් ගන්න නැගලා ඉවරයි. එහෙම බෑ. හරි. අනිත්‍ය දුක්ඛ කියන්නේ පටිච්ච සමුප්පාද නෙවෙයි, පටිච්ච සමුප්පන්න වෙන දේ අනිත්‍ය දුක්ඛ විද්‍යමාන වෙනවා. හේතු නිසා හටගන්න දේ හේතු නොයදෙනකොට මොකද වෙන්නේ? නිරුද්ධයි. ඇති වෙලා නැති වෙලා ඒකට අනිත්‍ය කියලා කියනවා. නේද? ඒක පටිච්ච සමුප්පන්න වෙන ධර්මතාවයක් අනිවාර්යෙන් අනිත්‍යයි. හේතු තියෙනකන් විතරනේ දී. හේතු සදාකාලික නැත්නම් ඵලය සදාකාලික වෙන්න බෑ. ආ හේතු හින්දමනේ මේ ඵලයක් ගැන කතා කරන්නේ. හේතු වෙනස් වෙනවා නම් ඵලය වෙනස් වෙන්නම ඕන. ඒකයි පටිච්ච සමුප්පාද කියන්නේ. දැන් ඕක සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට දාන්න ඕන. ඇහැයි රූපෙයි. ඔව්. දැන් ඕගොල්ලන්ට හිතෙනවා නම් ඇහැයි රූපෙයි වෙනස් ಜಾති දෙකක්. පටිච්ච සමුප්පන්න දේවල් නෙවි. ඇහැ වෙනම පවතිනවා, රූපේ වෙනම පවතිනවා. පටිච්ච සමුප්පන්න නෙවි. අන්න ඔය ඕක තමයි ලෝකයාගේ දෘෂ්ටිය. සතරේ යන කෙනාගේ දෘෂ්ටිය තමයි ඇහැ වෙනම තියෙනවා, රූප ටික වෙනම තියෙනවා. ඒක තමයි ඒ ධර්මයේ දැක්ක කෙනානේ ඔහොම කියන්නේ. මේ දෙකම එකට පවතිනවා කියන්නේ. ධර්මයේ නොදැක්ක කෙනාට ඇහැ වෙනම පවතිනවා, රූප වෙනම තියෙනවා. ඇහැ ඕනද රූප තියෙන්න? නේද? ඔව්. අභ්‍යන්තර වෙනයි, බාහිර වෙනයි. අභ්‍යන්තර ඇහැ මගේ. මගේ ශරීරයේ තියෙන ඇහැ. ඕකට මොකද්ද මේ එළියේ තියෙන රූප වල සම්බන්ධය? එළියේ රූප අර එළියේ තියෙන ගස් ගල් මේ මේ ඇහැ තිබුණොත් විතරද තියෙන්නේ? ඒවා හිතියි. ඒ දැක්ම ලෝකයාගේ දැක්ම. කටිච්ච සමුප්පාදේ දැක්ක කෙනා එහෙම නෙමෙයි දකින්නේ. ඔන්න ඔතනයි වෙනස තියෙන්නේ. ලෝකෙට අයිති දැක්මයි ලෝකෝත්තර දැක්ම වෙන්නේ පටිච්ච සමුප්පාදේ දකිනකොට. හරි. ඒ නිසායි මේ පටිච්ච සමුප්පාදේ බොහොම ගැඹුරු වෙන්නේ. දැන් දැන් ඔව් ධර්මතා දෙකක්. ඇහැ කියන්නේ එක ධර්මතාවයක්, රූප කියන්නේ තව ධර්මතාවයක්, අවිජ්ජාව කියන්නේ එක ධර්මතාවයක්, සංකාර කියන්නේ තව ධර්මතාවයක්. ඒ කියන්නේ නම් දෙකක් දීලා තියෙන්නේ. නැත්ත එක නම දෙන්න පුළුවන්. ධර්මතා වෙනස්. හැබැයි ඒ ධර්මතා පටිච්ච සමුප්පන්නයි කියනකොට ඊට වඩා ගැඹුරක් දකින්න වෙනවා. පටිච්ච සමුප්පන්නයි කියනකොටම හිතට ගන්න ඕන ඒකට වෙනම පැවතීමේ හැකියාවක් නැහැ. හේතුන් නිසාමයි විද්‍යමාන වෙන්නේ. හේතුන්ගෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ. පටිච්ච සමුප්පන්නන. ඔව්. සලායතන ආයතන හයම පටිච්ච සමුප්පන්නන. පටිච්ච සමුප්පන්න කියලානේ කිව්වේ. නේද? මොනව පච්චයාද සලායතන? නාම රූප පච්චයා සලායතන. නාම රූප පච්චයා සලායතනං කියනකොට පච්චයා කියන එකේ දකින්න ඕන පටිච්ච සමුප්පන්න සම්බන්ධි. නාම රූප තියෙනවා නම් විතරයි සලායතන විද්‍යමාන වෙන්න ඕන. නාම රූපෙන්තරව ආයතනයක් ගැන කතා කරන්න බෑ. කතා කරනවා නම් ධර්මයේද කළ නෙමෙයි ලෝකෙටයි දැක්ක. ධර්මයේ නොදකපු කෙනාට කතා කරන්න පුළුවන් නෑ නෑ. හැකනනාසේ දිව ශරීරයේ පවතින. හ්ම්. දැන් මෙහෙමයි. පටිච්ච සමුප්පාදේ දකිනකොට එක වාදයකටවත් අහුවෙන්නේ නෑ. ඒ වාද කියන්නේ දෘෂ්ටිනේ. දෘෂ්ටි ඔක්කොගෙම මිදීමක් තමයි පටිච්ච සමුප්පාදේ දැකීම කියන්නේ. තරණ තියෙන දෘෂ්ටි ඔක්කොම කැඩෙනවා. ඒක බොහොම ලස්සනට පෙන්නවා. 62ක් මිත්‍යා දෘෂ්ටි සේරම කැඩෙනවා. කැඩුවේ මොකෙන්ද? පටිච්ච සමුප්පාදේ. දැන් අපි ඉන්නවනේ එක එක දෘෂ්ටි. ඇහැ තියෙනවා. ඈ රූප තියෙනවා. මේ ශරීරය තියෙනවා. මම ඉන්නවා. ඔය එක එක දෘෂ්ටිනේ. බුදුහාමුදුරුවෝ ඔක්කොම කැඩුවා එක දෙකින්. පටිච්ච සමුප්පාදේ. ඕකත් පටිච්ච සමුප්පන්නයි. ඕවත් පටිච්ච සමුප්පන්නයි. ඒක තේරුම් ගන්න ලේසි නෑ. මේක පටිච්ච සමුප්පන්නයි කියලා දකින එක ලේසි නෑ. ඒකට නුවණක් ඕන. ප්‍රඥාවක් ඕන. මොනවා දැක්ක නැති හින්දාද? ඔව් පටිච්ච සමුප්පාදේ දැක්ක නැති හින්දා. පටිච්ච සමුප්පාදේ දැක්ක නැති කෙනාට සලායතන වෙනම අරන් කතා කරන්න පුළුවන්. ඒක පටිච්ච සමුප්පන්න නෙවෙයි. පවතින දේවල්. ඇහැ කන නාසය දිව ශරීරය පවතින දේවල්. නේද? එතකොට ඒක පටිච්ච සමුප්පන්න බව දැකලා නැහැ. හරි? ඒක පටිච්ච සමුප්පන්න ඒවා තව විදිහකට තේරුම් ගන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. නැත්නම් සංකත ධර්ම කියනවා. හේතු නිසා හටගත්තු දේවල් වලට කියනවා සංකත ධර්ම. සංකත ධර්ම සේරම පටිච්ච සමුප්පන්නයි. අපිට වෙනම පවතිනවා වගේ වෙනුණට සංකත ධර්ම සේරම පටිච්ච සමුප්පන්නයි. දැන් අපේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි පටිච්ච සමුප්පන්න බව දකින්නේ. දැන් ඇහැ පටිච්ච සමුප්පන්නයි කියන අවබෝධයක් නැහැ. නේද? ඇහැට නිකම් පවතින්න පුළුවන්. අර බටමිටි දෙකෙන් එක මිටියක් වගේ දැන් ඇහැ. පටිච්ච සමුප්පන්න වුණා නම් දෙපැත්තක් තියෙන්න ඕන ආධාර වෙන මේ නිසාම විද්‍යමාන වෙන. හේතු නිසාමයි මේක තියෙන්නේ. කියන ස්වභාවයක් දකින්න ඕන. අපි ඇහැ තියෙනවා කියනකොට හේතු නිසා පවතින ඇහැක් ගැනද කියන්නේ නැත්නම් ඔය ඉඳගෙන ඉන්න කොටක් තියෙනවා නැගිටලා ඉන්න කොටක් තියෙනවා නිදින කොටක් තියෙනවා හිටගෙන සතර ඉරියව්වෙම තියෙන ඇහැක් ගැනනේ කියන්නේ තියෙන කියනකොටම පටිච්චසමුප්පාදය නැහැ ඒ තියෙන කියන්නේ තියෙනවා ඉතින් හේතු කතාවක් නැහැ ඔය තියෙනවා නේද හේතු තිබුණත් නැතත් ඇහැ තියෙනවා ඒ තියෙන ඇහැ තමයි මගේ ඒහි පටිච්ච සමුප්පන්න නේ මගේ ඇහැ නැත්තම් මගේ කන පටිච්ච සමුප්පන්න දෙයක් නේ ඒක මල් ළඟ තියෙනවා ඉපදිලා මැරෙනකම්ම ඕක තියෙනවා තව තැනක ඉපදුනොත් එතනක් තියෙනවා නේද ඒ භවය පුරාම තියෙන දෙයක් ඇහැ කන නාසය දිව ශරීරය ඇයි අපි පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ පටිච්ච සමුප්පන්න බව දැකලා නැහැ හරි පච්චයා නිරෝධා කියන ධර්මතා දෙක දැකලා නැහැ ඈ දැන් පච්චයා කියන ධර්මතාවය කියේ මොකක්ද ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති පච්චයා කියන ධර්මතාවය නිරෝධා කියන ධර්මතාවය ඉමස්මින් අසති ඉදං න හෝති ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්ඡති දැන් අපිට පේනවාද ඔය නිරුද්ධ පැත්ත පවතින පැත්ත මිස ඇහැ නිරුද්ධ වුණා කියලා කොයි වෙලාවෙවත් දකින්නවද නිරුද්ධ වෙනා නම් ඉතින් මැරිලා බලන්න වෙනවා නේද ඇහැ නිරුද්ධ වුණා කියලා ආව දකින්න කන නිරුද්ධ වුණා කියලා ආව දකින්න මැරිච්ච කෙනාගේ තමයි කන නිරුද්ධ ඈ ආයතන හයම ඔහොම නේද නාසය නිරුද්ධ වෙන්නේ කවද්ද? නැරනවා. දැන් අපිට තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ? පවතින දේවල් ටිකක් නේද මේ තියෙන්නේ? ජීවිත කාලෙම පවතින ඇකන නාසය දිව ශරීරයක් නේද දැන් තියෙන්නේ? ඔය එකක්වත් මේ මොහොතේ මොකද වෙන්න ඕන? මැරි මැරි උපදිනවා දැන් අපිට මැරෙනවා පේනවද උපදිනවා නම් පේයි මැරෙන එක පේන්නේ ඔව් ඒකෙන් තේරුම් ගන්න පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ කියන එක නේද පිළිගන්නවද ඇහැ සංකත ධර්මයක් කියන එක පිළිගන්නවද හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් කියලා පිළිගන්න වෙනවා නේද හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒවා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන්න ඕන. ඕක තමයි ධර්මතාවය. යං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්ඡති. මම කියනවා හේතුන්ගෙන් ලු හටගත්තේ. හැබැයි හේතු නිරුද්ධ වෙනව නිරුද්ධ වීම මොකද්ද කියලා අහුවොත් තියෙන හැ කොහොමද නිරුද්ධ වෙන්නේ? එහෙම නැත්නම් ඒ ධර්මතාවය තව විදිහට කියනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. නේද? ඕක දැක්කොත් සෝවන් වෙනවා. හරි. ඒක පේනවා සෝවන් වෙන්න නම් මොකද්ද දකින්න ඕන කියලා? පටිච්චසමුප්පාදේ දකින්න ඕන. සංකත ධර්මවල පටිච්ච ස්වභාවයයි නිරුද්ධ ස්වභාවයයි දකින්න වෙනවා. පටිච්චසමුප්පාදේ දකින්නවා කියන්නේ. නේද? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න ධර්මවල හේතු නිරුද්ධ වෙනකොට ඵලයක් නිරුද්ධයි කියන ධර්මතාවය දකින්න වෙනවා. ඈ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. දැන් ඔය කියන ඔය ධර්මතා ගොඩක් නේ කියන්නේ. ප්‍රසාද රූපේ කියන එක එක ධර්මතාවයක්. විඥාණය කියන එක තව ධර්මතාවයක්. ඔය හැම ධර්මතාවයෙම දකින්න පටිච්චසමුප්පන්න කියනකොට දැන් තේරුම් ගන්න ඕන මොකද්ද ධර්මතාව දෙක. හේතුප්‍රත්‍යයන් තියනා නම් විද්‍යමාන වෙනවා. හේතුප්‍රත්‍යයන් නැත්නම් ඒක ගැන කතා කරන්නවත් බැ නිරුද්ධයි. හරි. ඒකට සංකත ධර්මයි. දැන් විඥාණය කියන එක දකින්න ඕන වගේ පටිච්චසමුප්පන්න දෙයක්. නැත්නම් සංකත ධර්මයක්. විඥානේ හටගන්න හේතු ටික තියෙනකොට විඥානේ තියෙනවා. විඥානේ හටගන්න හේතු ටික නැති වෙනකොට විඥානයක් ගැන කතා කරන්නවත් බෑ. ඒ විඥානේ නිරුද්ධයි. දැන් ඇහි චක්කු විඥානය ගත්තොත් ඒක හටගන්න ඒ හේතු ටික තියෙනකොට විද්‍යමානයි. ඒ හේතු නොයදෙනකොට ඒ චක්කු විඥානයක් ගැන කතා කරන්නවත් බෑ. ඒක නිරුද්ධයි. පැහැදිලිද ඒක? දොට විඥානය ගැන කතා කරන්න පුළුවන් ඒක හටගන්න හේතු ටික යෙදිලා හටගෙන තියෙන මොහොතක විතරයි. ඒ හේතුපත්ය නැත්තම් විඥානයක් ගැන කතා කරන්න බෑ. ඒක නිරුද්ධයි. ඔව්, දැන් පවතින තාක්කල් කියන්නේ දැන් හැම මොහොතෙම චක්කු විඥානේ පවතිනවද දිගටම? චක්කු විඥානේ එක දිගට පවතිනවද? අඩු ගානේ මේ නිදාගත්තාම තියෙනවද? චක්කු විඥානේ නැහැ නේද නිදාගත්තාම? ඇයිපිය ගහනවා නේද? ඇයිපිය ගහන මොහොතේ ඇහැ වැහුණාම තියෙනවද චක්කු විඥානේ? නෑ, ඔය අපිට සාමාන්‍යයෙන් පේන අවස්ථා. දැන් ඇහැ ඔහොම බලාගෙන ඉන්න වෙන එකක් ගැඹුරට හිත හිතා ඉන්නවා. දැන් එතකොට කියන්න පුළුවන් චක්කු විඥානේ තියෙනවා කියලා? නෑ නේද? වෙන ආයතනයක් වැඩ කරන්නේ. දැන් මෙහෙම බලා ඉන්න අර එළිය සද්දේ අහගෙන ඉන්නවා. දැන් පේනවද එතකොට? නෑ, එතකොට සෝත විඥානේ වැඩ කරන්නේ නේද? මෙතන මේ ලොකු ධර්ම සාකච්ඡාව වෙනව වෙන මොකද්ද හිතනවා? ඊළඟ සතියේ බණට යන්නේ කොහොමද? ඕ දැන් බලන්න ඔන්න එක විඥානයක් තියෙනකොට තව විඥානයකට තියෙන්න පුළුවන්ද? බැ. චක්කු විඥානේ පවතින මොහොතේ සෝත විඥානේ තියෙන්න පුළුවන්ද? බැ. විඥානය කියන්නේ චිත්ත නියාමයේ කියන්නේ එක මොහොතක එක විඥානය. ඒක නිරුද්ධ වෙලාමයි තව විඥානයක් පහළ වෙන්නේ. හරි. ඕකත් මේ බලන්න බෑ. ඒක නුවණින් දැනගන්න ඕන දෙයක්. හිත් දෙකක් එක සැරේ තියෙන්න බෑ. නේද? එහෙම වුණත් හරි ප්‍රශ්නයක් වෙනවා. හැමතැනම හිත් තියෙයි නේ. හොඳයි, ලාට එක හිතක් ඉවර වෙලාම තමයි තව හිතක් එන්නේ. ඈ? හැබැයි මේ එක හිත වුණාට ඕකේ වේගය හරිම වැඩි. මේ ලෝකේ තියෙන වේගවත්ම දේ තමයි හිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හිතට උපමා කරන්න මේ ලෝකේ වෙන දෙයක් හොයාගන්න බෑ කියලා. මොකද හිත තමයි වේගවත්ම දේ. හරි? වේගවත්ම දෙයට උපමාවක් කියන්න කිව්වහම හිතට උපමා කරන්න දෙයක් නෑ. මොකද ඒ තරම් මොනවා උපමාවට ගත්තත් ඒකටත් වඩා වේගවත් හිත. හරි? ඉතින් යන්තම් හරි ගෑවිලා යන්න දීපු උපමා තමයි ඇහි පිහ ගහන ක්ෂණය. අකුණු සැරේ විදුලිය පෙනිලා නැතිලා යන. අන්න ඒ වගේ පොඩි කාලයක් තුළ මේ හිත ඇති වෙලා නැති වෙනවා. හරි? විඥාණය කියන එක අපිට හිතා ගන්නවත් බැරි ඉක්මනට හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි. ඒ තරම් වේගවත්. හරි? ඒ මොහොතේ හටගත්තා, ඒ මොහොතේම නිරුද්ධ වුණා, ක්ෂණිකයි. හරි? එතකොට මේ එක විඥානයක් හටගන්න මොහොතේ තව විඥානයකට පවතින්න බෑ. අනිත් විඥාන ඔක්කොම නිරුද්ධ වෙලා තමයි දැන් චක්කු විඥානේ හටගන්නකොට සෝත විඥානේ නැහැ, ගහන විඥානේ නැහැ, ජීවහා විඥානේ නැහැ, කාය විඥානේ නැහැ, මනෝ විඥානේ නැහැ. හරි? ඒ පැහැදිලි නේද? චක්කු විඥානේ තියෙනකොට වෙන විඥානයක් පවතින්න බෑ. සෝත විඥානේ පවතිනකොට චක්කු විඥානේ පවතින්න පුළුවන්ද? බෑ. සද්දේ අහන සෝත විඥානේ හටගන්නකොට අනිත් විඥාන ටික නිරුද්ධයි. ගාන විඥානේ හට ගන්න මොහොතේදී ගාන විඥානේ විතරයි. අනිත් ඒවා නිරුද්ධ. ඒ වගේ තේරුම් ගන්න එක ආයතනික විඥානේ පවතිනකොට අනිත් විඥාන හටගෙන නැහැ. ඒවා පටිච්ච සමුප්පන්න වෙලා නැහැ. හරි. දැන් පටිච්ච සම්පාදේ දන්නවනේ නේ. පටිච්ච සමුප්පන්න වෙලා නැහැ කියනකොට තේරුම් ගන්න. ඒවා විද්‍යමාන වෙන්නේ නැහැ. හරි. චක්කු විඥාන ස්වභාවය නම් විද්‍යමාන වෙන්නේ අනිත්‍යක පටිච්ච සමුප්පන්න නැහැ මේ මොහොතේදී. නිරුද්ධ. හරි. පටිච්ච සමුප්පන්න වෙලා තියෙන චක්කු විඥානේ මේ මොහොතේදී. මෙහෙමයි ඒ ඔව් දැන් ධාන සිතේදී ඒ සිතේ විඥාණය හටගෙන වෙන විඥාන හට ගන්න බෑ. හ්ම් ඒ වා හේතුනේ දැන් හේතුපත්ති අපි වෙනම කතා කරමු. කර්මය කියන්නේ හේතු. හරි. අපි විඥාණය ගැන තේරුම් ගන්න දැන් ඔන්න එක විඥාණයක් පවතිනකොට අනිත් එක විඥාණයක්වත් විද්‍යමාන වෙන්න බෑ. හරි. පැහැදිලිද මේ කියන කරුණ? චක්කු විඥාණය පටිච්ච සමුප්පන්න වෙලා තියෙන මොහොතේ විද්‍යමාන වෙන මොහොතේදී සෝත විඥාණි තියෙන්න පුළුවන්ද? බෑ. ගාහන විඥාණය බෑ. ජීවා විඥාණය බෑ. කාය විඥාණය බෑ. මනෝ විඥාණයත් බෑ. හරි. චක්කු විඥාණය විතරයි. දැන් තව විඥානයක් හටගන්න නම් මේ විඥානේ අනිවාර්යයෙන්ම නිරුද්ධ වෙන්න ඕන. මනෝ විඥානේ හටගන්න වුණත් දැන් චක්ක විඥානේ නිරුද්ධ වෙලාමයි මනෝ විඥානේ හටගන්න ඕන. හරි. ඒක මතක තියාගන්න. මේ චිත්ත නියාම ධර්මයක්. හිත වැඩ කරන හැටි ඔහොම තමයි. හරි. එක විඥානයක් නිරුද්ධ වෙලාමයි තව විඥානයක් හටගන්නේ. ඒ විඥානේ නිරුද්ධ වෙලාමයි තව විඥානයක් හටගන්නේ. ඒ විඥාන දෙක තුනකට එක සැරේ ඉන්න බෑ. ඔව්. දැන් එතකොට ප්‍රශ්නේ එනවා. එහෙනම් මේ බලා ඉන්න ගමන් රද්ද ඇහෙන්නේ කොහොමද? රද සුගඳ දැනෙන්නේ කොහොමද? ඒ වේගෙ වැඩි, වේගෙ වැඩි. වේගෙන් වෙන හින්දා අපිට ඔය ටික ඔක්කොම එක සැරේ වෙනවා කියලා තමයි හිතෙන්නේ. මොකද හිත වෙන් කරලා දකින්න ශක්තියක් අපිට නැහැ. හරි. ඒක ඒ තරම් වේගවත්. ඒ වුණාට නුවණින් තේරුම් ගන්න ඕන මේවා එක එකකට වෙනස් සිද්ධි. හරි. එකක් වෙන අතරේ අනිත් එක වෙන්න බෑ. චක්කු විඥාන සිත පහළ වෙන මොහොතේ සෝත විඥාන සිත පහළ වෙන්න බෑ. චක්කු විඥාන සිත නිරුද්ධ වෙලාමයි සෝත විඥාන සිතක් හටගන්නේ. හරි. අන දැන් විඥාණය පටිච්ච සමුප්පන්න බව පේනවා. දැන් චක්කු විඥාණය හටගන්නා ඒ වගේම නිරුද්ධ වෙනවා. ඒ හටගන්න හේතුපත්‍යයේ යෙදිලා තියෙන කොට හටගෙන හේතුපත්‍ය නැත්තම් නිරුද්ධයි. හරි. දැන් ඊළඟට සෝත විඥාණය හටගන්න හේතුපත්‍ය ටික විද්‍යමාන වුණා නම් සෝත විඥාණය හටගෙන පටිච්ච සමුප්පන්නයි. හරි. ඉමස්මෙන් සති ඉදං හෝති. ඒවයි හේතුප්‍රත්‍ය යෙදෙන්නේ නැති වෙනකොට විද්‍යමාන වෙන්නේ නැහැ, නිරුද්ධ වෙනවා. දැන් පේනවාද? විඥාණය හටගන්නවා, නිරුද්ධ වෙනවා. හටගන්නවා, නිරුද්ධ වෙනවා. හටගන්නේ ඒකට අවශ්‍ය හේතුප්‍රත්‍ය යෙදෙනකොට. පටිච්ච සමුප්පන්නයි. හරි. දැන් චක්කු විඥාණය පහළ වෙන්න නම් ඒකට හේතුප්‍රත්‍ය වෙන ධර්මතා මොනවද? ඇසයි රූපයයි. චක්කුංච පටිච්ච රූපේච නාය පටිච්ච කියන කතාව වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාණං. ඒ පටිච්ච කියන්නේ ඔතන නිසා කියන එක. පතිත වුණා නෙවෙයි ආ. නිසා. පටිච්ච කියන්නේ නිසා. එතකොට ඇහැයි රූපයි නිසා චක්කු විඥාණය හටගන්නවා. අනේ ආයි පටිච්ච සමුප්පාදය. දැන් ඇහැයි රූපයි එක පැත්තක තිබ්බොත් හේතු විදිහට ඉමස්මි. ඉතං කියන්නේ දැන් චක්කු විඥානේ. ඉමස්මින් සති ඉදං හෝති. ඇහැයි රූපේ තියෙනකොට චක්කු විඥානේ තියෙන. ඉමස්මින් සති ඉදං හෝති. ඇහැයි රූපේ මේ පැත්තේ. හේතුපත්‍ය පැත්තේ. ඵල පැත්තේ චක්කු විඥාන. හරි දැන් ඇහැයි රූපයි නිසා චක්කු විඥානේ හටගත්තා. ඕ ඒවා ඕන ගානක් දාගන්න පුළුවන්. අපි ඔය ලේසියට එකක් කිව්වට හේතු කියලා. සත්‍ය ඕන තරම් තියෙනවා. ඉතින් අපිට වැදගත් දේ විතරයි අපි කතා කරන්නේ. දැන් ඇහැයි රූපේ විතරක් තිබුණාට ආලෝකේ නැත්තම් චක්කු විඥානේ පහළ වෙන්න බෑ නේද? කට්ට කරුවල නම් මොකුත් තේින්නේ නැහැ. ඇහත් තියෙනවා රූපෙත් තියෙනවා. චක්කු විඥානේ හට ගන්නවද? නැහැ. මේ වගේ ප්‍රත්‍ය වෙන ආධාර වෙන ධර්මතාව තව ගොඩක් තියෙනවා. ඒක මේ වෙලාවේ වැදගත් නැති හින්දා අපි ආලෝකය ගැන කතා කරන්න යන්නේ නැහැ. හරි? අපිට වැදගත්ම දේ තමයි ඇහැයි රූපේ. හරි? ඒකට හේතු කියලා ගන්නෙ වැදගත්ම දේවල් ටික ප්‍රත්‍ය අතරින්. ඒකෙන් කියන්නේ තව ප්‍රත්‍ය නැහැයි කියන එක නෙමෙයි. තව තියෙනවා ගොඩක්. ධර්මයේ සඳහන් වෙනවා 24ක් සූවිසි ප්‍රත්‍ය කියලා. හරි. අපි ඔය මේ 24ක් කතා කරන්න ගියොත් එකක්වත් තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඉස්සෙල්ලා මේ අපි පුළුවන් තරම් අඩුවෙන් මේක තේරුම් ගන්න පුළුවන් මට්ටමට කතා කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තව වැඩිපුර දේවල් හොයන්න. හරි. එතකොට ඔන්න ඇහැයි රූපෙයි ප්‍රත්‍ය වීමෙන් චක්කු විඥාණය හට ගන්නවා. හරි. ඇහැයි රූපෙයි එතකොට හේතු පැත්තේ චක්කු විඥාණය ඵල පැත්තේ. දැන් බලන්න අර පච්චයා සම්බන්ධයයි නිරුද්ධා සම්බන්ධයයි. මොකද වෙන්නේ? ඇහැයි රූපෙයි තියෙනකොට චක්කු විඥාණි තියෙනවා. හරි. ඇහැයි රූපෙයි නැත්නම් චක්කු විඥාණි තියෙන්න පුළුවන්ද? බැහැ. එනවාද? දැන් පච්චයා එකයි නිරුද්ධා එකයි. හේතුඵල සම්බන්ධේ නැත්තම් පටිච්ච සමුප්පාදේ. ඇහැයි රූපෙයි තියෙනවා නම් චක්කු විඥාණය තියෙන්නම ඕන. ඇහැයි රූපෙයි නැත්තම් චක්කු විඥාණයක් හටගන්න විදිහක් නැහැ. නිරුද්ධයි. ඇහැයි රූපෙයි නිරුද්ධ නම් විඥාණය නිරුද්ධයි. ඇහැයි රූපෙයි පවතිනවා නම් විඥාණය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරුද්ධා ඉදං නිරුච්ඡති. දැන් ඔය කරුණු හතරටම ගැලපෙන්න ඕන පටිච්ච සමුප්පන්න කියනකොට. පච්චයා නිරුද්ධා. හරි. ඒ ටික පැහැදිලිද? පැහැදිලි නැත්නම් කියන්න මම ආයේ කියන්න. පැහැදිලි. ඇහැයි රූපෙයි තියෙනකොට විඥානේ තියෙනවා. ඇහැයි රූපෙයි නැත්නම් විඥානේ නැහැ. මේ චක්කු විඥානේ. හරි? ඒ කියන්නේ ඇහැෙන් රූපෙන් තොරව චක්කු විඥානයක් ගැන කතා කරන්න බෑ. හරි? ඕකම අනිත් පැත්තටත් හිතන්න ඕන. චක්කු විඤ්ඤාණයෙන් තොරව ඇහැයි රූපේ ගැන කතා කරන්න පුළුවන්ද? අන්න එහෙම බෑ කියලා නුවණක් පිහිටන්න ඕන. අපිට ඔය නැති නුවණ ඔන්න ඕක තමයි. අපි චක්කු විඤ්ඤාණයෙන් තොරවත් ඇහත් තියෙනවා රූපෙත් තියෙනවා කියලා විශ්වාසයක ඉන්නා දැඩි විශ්වාසයක. ඒක දෘෂ්ටියක්. ලෝකයට අයිති දෘෂ්ටියක්. පටිච්ච සමුප්පාදේ දැකපු නැති දෘෂ්ටිය. ඔව්. ඒවා අපි වෙනම කතා කරමු මෙතෙන්ට දාගන්න එක. හරි. ඒක මනස එක්ක සම්බන්ධ දෙයක්. මනෝ විඥානෙට. හරි. මේ දිවස් නෙමෙයි මේ මේ දැන් මේ ඈ. අපිට සාමාන්‍ය ආයතන 6 ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඊට පස්සේ විශේෂ අවස්ථා ගැන හොයන්න. දැන් ඒකනේ මේ මාංශ ඇහි උපකාරීත්වයක් නැතුව මනසටම දැකීමේ හැකියාවකුත් තියෙනවා. එතකොට දිවස් මට්ටමට යනවා. හරි ඒක ඒක වෙනම අපි ඔව් වෙන වෙලාවක කතා කරමු නැත්තම් මේ මේ ධර්මතාවය තව ටිකක් පැටලව ගන්නවා නැත්තම් දැන් මං අන්තිමට අහපු ප්‍රශ්නේ මතකද දැන් ඇහත් රූපෙත් නිසා චක්කු විඥානේ හත ගන්නා ඒක පිළිගත්තා දැන් චක්කු විඥානෙන්තරව ඇහත් රූපෙත් පවතින්න පුළුවන්ද ඒ තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාදය අනුව නම් බෑ කියන එක නේද පටිච්ච සමුප්පාදේ නොදන්නා අයට නම් ඇහත් රූපෙත් තියෙනවා ඒකට තමයි සතර ඉරියව්වේ පවතින ඇහැයි රූපෙයි තියෙන්නේ ඉපදිලා මැරෙන කම්ම පවතින ඇහැ තියෙන රූපත් තියෙන රූප සමහර වෙලාවට මැරුණාට පස්සෙත් තෝරගෙන සමහර ඒවා හැමදේම අපි ජීවත් වෙන කාලේ විතරක් නෙවෙයිනේ පවතින්නේ නේද ඈ චෛත්‍ය මේ ශාලාව ඈ අපි මැරුණාට පස්සේ තියෙයි ඒක ලෝකෙට අයිති දැක්මද නැත්නම් මේ ධර්මයක් දැකලාද ලෝකෙට අයිති දැක්වන්න ඕක වෙන් කරගන්න ඕන දැන් අපි හැම තිස්සෙම ඉන්නේ ලෝකෙට අයිති දැක්මේ හරි ඒකයි මේ ලෝකතර ධර්මයේ හැම තිස්සෙම පටලව ගන්න. මේ පටිච්ච සමුප්පාදෙත් විස්තර කරන ලෝකෙට අයිති දැක්මක්. පටිච්ච සමුප්පන්න බව කියන්නේම ලෝකෝත්තර දැක්මක්. ධර්මයේ දකින්න. බුදු කෙනෙක් ලෝකයට දේශනා කරන්නේ පටිච්ච සමුප්පාදෙ. ඒක පෙර නොයසු විරූ ධර්මතාවයක්. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. නේද? අපි දැනටම දන්න එක නම් ආයෝකේ අමුතුවෙන් කියන්න දෙයක් තියෙනවා නෑ ඊට වෙනස් දහමක් මේක ලෝකෝත්තර දහම කියන එක හරි පටිච්ච සමුප්පන්න බව කියනකොට ටිකක් මෙච්චර කල් දැකපු එකට එහා ගිය දැක්මක් ඔතන තියෙන ධර්මයක් තියෙන මෙච්චර කල් අපිට තියෙන්නේ මේ පවතින ඇහැක් සතර ඉරියව්වේ පවතින ඇහැක් අපි හිටියත් නැතත් පවතින රූප ගොඩක් ලෝකයක් නේද? ඇහත් පවතින ධර්මතාවයක් ලෝකයක් පවතින ධර්මතාවයක්. සම්මා දිට්ඨියදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇහත් පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් ලෝකයක් පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. ඈ එහෙනම් දකින්න කියනවා ඇහැ කියන්නේ මොකද්ද? ඇහි සමුදය මොකද්ද? ඇහි නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔන්න ඕක දැක්ක කෙනා සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා කියන. එහෙම නැත්නම් ලෝකය කියන්නේ මොකද්ද? ලෝකය හටගන්නේ ඇයි? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? නිරෝධ මාර්ගය මොකද්ද? ඔන්න ඕක අවබෝධ කර ගන්න කෙනා සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා. මොන සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨිය මේ සසරෙන් මිදෙන සම්මාදිට්ඨිය දුක නැති කරන සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියන්නේ දුක නැති කළා නෙවෙයි රහත් වුණා නෙවෙයි මේම දෙයක් තියෙනවා කියලා දකිනවා ඔව් එහෙම කෙනාට තමයි මාර්ගය උපද්ද ගන්න පුළුවන් දකින්න නම් මොකක්ද කරන්න ඕන කියන එක ඊට පස්සේ හරි අන්න හොඳ ප්‍රශ්නයක් අහනවා පටිච්ච සමුප්පන්න නොවන දේවලුත් තියෙනවද හිතලා කියන්න බලන්න නිවන විතරක් පටිච්ච සමුප්පාදයට අහුවෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් නෙවෙයි නිවන සංකත ධර්මයක් නෙවෙයි අසංකතයි කියලා නිවනට කියන්නේ අනිත් සේරම අපි ඕනම දෙයක් කතා කළොත් සංකතයි පටිච්ච සමුප්පන්නයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ හරි මේ ලෝකෙට අයිති ඕන දෙයක් ගැන කතා කරන්න මේ පටිච්ච සමුප්පන්නයි ඉපදී ඉපදී මෙරි මෙරි යන සිතකට කර්මය සම්බන්ධ වෙන්නේ කොහොමද දැන් දැන් මං කිව්වනේ ඔය හේතුප්‍රත්‍ය ගොඩක් තියනවා කියලා. නේද? කර්මයක් එක ප්‍රත්‍ය වෙන ධර්මතාවයක්, ආධාර වෙන, උපකාර වෙන ධර්මතාවයක්. ඒක කතා කරන්න අවශ්‍ය වෙලාවට ඒ කර්මයක් ගැන කතා කරන්න පුළුවන්. හරි. දැන් උදාහරණයක් විදියට දැන් මේ මේ මට්ටමේ අපිට මනුෂ්‍ය මට්ටමේ ඇහැක් ලැබිලා තියෙනවනේ. ඒක ඉබේ හම්බ වුණ එකක් නෙවෙයි. ඒකට කර්මයක් ප්‍රත්‍ය වෙලා තියෙනවා. හරි. දැන් ප්‍රතිනකොට ප්‍රතිනන්දිය දෙtti මනුෂ්‍ය ඇහැක් ලැබෙන්න පුළුවන් මට්ටමක කර්ම ශක්තියක් යෙදිලා තියෙනවා. ඒවත් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒ කර්මය පහත් වුණා නම් සමහර විට තිරිසන් සතෙක්ගේ මට්ටමේ ඇහැක් ලැබෙනවා. උසස් වුණා නම් දිව්‍ය මට්ටමේ ඇහැක් ලැබෙනවා. එතකොට මනුස්සය ඇහැට වඩා වෙනවා. ඒක දකින්න පුළුවන් හැකියාව වෙනවා. ඉතින් මේවට කර්මයක් ප්‍රත්‍ය වෙලා තියෙනවා. ඒක ඒක වෙනම කතා කරන්න පුළුවන්. ඒ හේතු ප්‍රත්‍ය වලදී ප්‍රත්‍ය වෙන ධර්මතාවයක් ඒක. හරි. ඒ කර්මය දැන් පටිච්ච සමුප්පාදය කියනකොට අපි වෙනම හොයන්නේ මොනවද මොනවද ප්‍රත්‍ය කියන එක. පටිච්ච කියන එකයි නිරුද්ධ කියන එකයි. පච්චයා කියන එකයි නිරුද්ධහ කියන එකයි තමයි දැන් පටිච්ච සමුප්පාදයට අදාළ වෙන්නේ. ධර්මතාවය කියන්නේ. හරි හරි ඕක දැකපු කෙනාට කරන්න දෙයක් නැහැ. පටිච්ච සමුප්පාදය ගැඹුරින්ම දැකපු කෙනාට තවත් කළ යුතු දෙයක් නැහැ. ඒ තමයි රහතන් වහන්සේ. තවත් කළ යුතු යමක් නැත කියලා කියන්නේ උදාන වාක්‍ය නේද? ක්‍රේතු සියල්ල නිම කරන ලදී. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි 요거 දැකලා නැහැ. අවබෝධ කරලා නැහැ. අවබෝධ කරපු දවසට කියන්න පුළුවන් තවත් කළ යුතු කිසිම දෙයක් නැහැ. ආය අනිත්‍ය බලන්න ඕනේ. පටිච්ච සමුප්පාදේ ගැඹුරින් දැකලා අවබෝධ කළාට පස්සේ තවදුරටත් අනිත්‍ය බල බල ඉන්න ඕනේ. ඒක දැකලා ඉවරයි. හැබැයි ඒක දකිනකම් අවබෝධ කරනකම් කරන්න දෙයක් තියෙනවා. ඒ කරන්න දෙය ඉතින් Tamanට අවශ්‍ය නම් විතරයි. බල කරලා නැහැ කාටවත්. දුකෙන් මිදෙන්න අවශ්‍ය නම් විතරක් වෙන්න.